SBS Radio. SBS Radio.
ශ්‍රී ලංකාවේ දේශපාලනය එන්න එන්නම උණුසුම් වෙමින් තියෙන වාතාවරණයක අපි අද දවසේදීත් එහෙමනම් හමු වෙනවා. මේ ගෙවිල කියේ සතියේදී ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව කතා බහ කරන්න. අපි දන්නවා දැන් අපි මේ රටේ ජීවත් වුණාට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවන මේ දේශපාලනික විපර්යාස පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් සිටින්නේ. එනිසා මා හොඳින්ම දන්නවා අපේ මේ ශ්‍රාවක ජනතාව අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ බොහෝ කරුණු මේ වෙනකොට දැනගෙන හමාරයි. පසුගිය සතිය පුරාම පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව උසාවි විසින් ලබා දුන අතුරු තහනම, ඊට පස්සේ පාර්ලිමේන්තුව රැස්වීමෙහිදී සිදුවුණු ගාලගෝට්ටිය, මේ වගේ නොයෙකුත් කාරණා පිළිබඳව දැන් අපේ ශ්‍රාවක ජනප්‍රජාව දැනුවත්. නමුත් විශේෂතා පිළිබඳව අද සමාලෝචනයක යෙදෙනට මම කල්පනා කළා. ඒ අනුව මා ප්‍රථමයෙන්ම කතාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. එතනදී ඇති වුණු කතාබහ සහ විශේෂතා පිළිබඳව අවධානයට ලක් කරමින් ඉන් අනතුරු මා සූදානම් පසුගිය සතිය පුරාම පාර්ලිමේන්තුවේ සිදුවුණු සුවිශේෂතා පිළිබඳව කෙටි සමාලෝචනයක් කරගෙන එනට. සුපුරුදු ලෙසින්ම මේ සාකච්ඡාවට සමාලෝචනයට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයුබෝවන් මනෝජ්. අපි සර්වපාක්ෂික සමුළුවේ විශේෂතා පිළිබඳව කතා බහ කරමින් සුපුරුදු ලෙසින් කතාව ආරම්භ කරමු.
ඔව්, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ පසුගිය දවස්වල ඇති වුණු දේශපාලන සංසුන්තාවය, ගැටුම්කාරී තත්වය මේව අවසන් කරලා පාර්ලිමේන්තුවේ කටයුතු වඩා යහපත්ව පවත්වාගෙන යන්න සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් තමයි මේ සර්වපාක්ෂික සමුළුව කැඳවලා තිබුණේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට සහ කරු ජයසූරිය කතානායකවරයාටත් මේ සර්වපාක්ෂික සමුළුවට සහභාගි වෙන්න කියලා ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් ආරාධනා කරලා තිබුණා. කොමනක් කතානායකතුමා සහභාගි නොවන බව දැනුම් දුන්නා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණත් ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින්ම සහභාගි වන්නේ නැහැ කියන ප්‍රකාශය කරලා තිබුණා. ප්‍රධාන කරුණු පහක් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරලා තිබුණා. මේ කරුණු පහ දෙසටම අවධානය යොමු කරවමින් පසුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත්‍රීවරයෙකු කුමන්ත්‍රණකාරී ලෙස අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබීම හා අවස්ථා ගණනාවකදී විඝටනකාරී ලෙස කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීම, ඒක තමයි පළවෙනි කාරණය. දෙවැනි කාරණේ පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සතිවාරය අවසන් කිරීම. තුන්වෙනි කාරණේ ජනතා පරමාධිපත්‍යයේ ඔළුවෙන් සිටුවීමේ නිින්දිත ක්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීම. හතර, එම වෙන්දෙස් ක්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම. පහ, කුමන්ත්‍රණකාරී ලෙස පිහිටවන ලද අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී විධිමත් ලෙස විශ්වාස භංග යෝජනා සම්මත වී තිබියදී ඊට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත්‍රණකාරී දේශපාලන වමනාව වෙනුවෙන් කල්මැරීම, මෙන්න මේ කියන කරුණු පහ දන්වලා තමයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබුණේ. හරහා වුන් කියනවා හඬ අනුව මේ විශ්වාස භංග පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම එක විධිමත්ව සිද්ධ වෙච්ච කාරණයක් කියලා මෙන්න මේ පසුගිය තත්වයන් පැහැදිලි කරලා ඒ අනුව ඔවුන් සහභාගි වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ අනුව ඔවුන් සහභාගි වෙන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ඒත් එක්කම ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවරුමේ මෙවැනි පක්ෂ සහභාගි වෙලා හිටියා. ඒත් එක්කම මුස්ලිම් කොංග්‍රස්ය, රිචඩ් බදුවිබින් නැමැතිවරයාගේ පක්ෂය, දිගම්බරම්, රාධකෘෂ්ණන්, මනෝගණේෂන් මේ ආදී සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් මේ අවස්ථාවට එක් වෙලා තිබුණා. ජනාධිපතිතුමා මෙහිදී අවධානය යොමු කරලා තිබුණා ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද දවසේ පාර්ලිමේන්තුවේදී පවත්වන නියමිත පක්ෂ නායක රැස්වීමෙන් සිදු තීරණයක් ගන්න. ඒත් එක්කම පාර්ලිමේන්තුව ඇතුළේ ඉතා සාමකාමී අන්දමින් ගැටුම් වලින් තොරව කටයුතු කරන්න සියලු දෙනා එකඟත්වයට එන්න කියන ආරාධනය කරලා තිබුණා. ඒත් එක්කම ජනාධිපතිතුමා හෙදි කියලා තිබුණා රජයට ඉදිරිපත් කරලා තියෙන විශ්වාස භංග යෝජනාව පිළිබඳව තමන්ට තීරණයක් ගන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හරි ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හරි ඡන්දේ භාවිතා කරලා ඡන්දේ ගණනය කිරීමක් සිදු කරලා ඒ විශ්වාස භංගයේ තීරණය දැනුම් දෙන්න කියලා. ඒකම ඔහු සඳහන් කරනවා ස්ථාවර නියෝගවල සඳහන් තිබුණත් හඬානුව බහුතරය තීරණය කිරීමේ ක්‍රියාවලිය ඒක එච්චර කාලෝචිත දෙයක් නෙමෙයි, එහි විනිවිද භාවයක් නැහැ කියලා ජනාධිපතිතුමා අවධාරණය කරලා තියෙනවා. එතකම ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් සර්වපාක්ෂික සභලුවෙන් පස්සේ ඉදිරිපත් කළා. එහිදී ජනාධිපතිතුමා විශේෂයෙන් සඳහන් කළා අද දවසේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ පාර්ලිමේන්තුව ඉදිරියට මේ පාර්ශ්ව දෙකම කණ්ඩායම් ඒකරාශී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක එතරම් සුබදායි තත්වයක් නෙමෙයි, ව්‍යාකූල තත්වයක් ඇති වුණොතින් ඒක රටට හොඳ නැහැ. ජාත්‍යන්තරයක් බලාගෙන ඉන්නවා, එහෙනම් මේ අපකීර්තිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ජනතා ඒකරාශී කිරීම සිද්ධ කරන්න එපා කියලා ජනාධිපතිතුමා අවධාරණය කරලා තිබුණා. මේ අනුව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විච්චි සර්වපාක්ෂික සමුළුව ඊයේ දවසේ නිමාවට පත් වුණා. ඉන් පස්සේ මේ සමුළුවට සහභාගී වුණු මැතිවරුන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. මේ අවස්ථාවේදී අදහස් දක්වපු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා විශේෂයෙන් සඳහන් කළා අද උදේ 10ට ජනාධිපති කාර්යාලයට මන්ත්‍රීවරුන් 113කට වැඩි පිරිසක් එක්ක ජනාධිපතිතුමා ළඟට ඇවිල්ලා බහුතරය පෙන්වන්න ඔවුන්ට පුළුවන් කියන දේ වුන් කියලා තිබුණා. ඒ කාරණේට ජනාධිපතිතුමා එච්චර සතුටු නොවුණු බව කුතරිත් පෙරේර මන්ත්‍රීවරු සඳහන් කළා. කොමනක් අද උදේ 10 වෙද්දී කල්පනා කරලා ජනාධිපතිතුමා මේ පිළිබඳව දැනුම් දෙයි කියලා ඔහු සඳහන් කළා. විමල් වීරවංශ මන්ත්‍රීතුමාත් මේ පිළිබඳව අදහස් දක්වලා කිව්වේ එහෙම දෙයක් ජනාධිපතිතුමා කිව්වේ නැහැ, එහෙම ජනාධිපතිතුමා වෙලාවක් ලබා දුන්නේ නැහැ කියලා. එස්.පී. දිසානායක ඇමතිතුමාත් ඒදී අදහස් දක්වුවා. ඔහු කිව්වේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විශේෂයෙන් කතානායකතුමා ජනාධිපතිතුමා පත් කරපු අලුත් සංග්‍රාමාත්‍යතුමා අලුත් කැබිනට් මණ්ඩලය සමග අලුත් ආණ්ඩුව පිළි අරගෙන ඔවුන් එක්ක එක මේසයකට වාඩි වෙලා සාකච්ඡා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා ඒ හරහා විශ්වාස භංගය ඊට පස්සේ ඕනනම් බාර දෙන්න පුළුවන්. ඒ විශ්වාස භංගය බාර අරගෙන දින පහක් ඉඳලා ඊට පස්සේ ඒ විවාදයට ලක් කරන්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අතුලත් කරලා නිසි ක්‍රමවේදයක් අනුව ඇවිත් මේ විශ්වාස භංගය සම්මත කරගන්න තියනවා නම් හොඳයි කියන යෝජනාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා කියලා ස්පිරිසනායක ඇමතිතුමා කිව්වා. කොමන සර්වපාක්ෂික සමුළුව අවසන් එකඟතාවක් නැතුව තමයි නිමාවටපත් උනේ. ජනාධිපතිතුමා සලහන් කරලා තිබුණේ ස්ථාවර නියෝග වලට අනුව මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න කියලා. කොමනක් දැන් අද දවසේ පක්ෂ නායක රැස්වීම තියෙනවා. එහිදී පක්ෂ නායකයන් රැස් වෙලා පාර්ලිමේන්තුව රැස් වෙන කලින් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනීවි. කොයි ආකාරයෙන්ද අද දවසේ පාර්ලිමේන්තුව තුළ ඒ පක්ෂ ක්‍රියා කරන්නේ කියලා.
හොඳයි, ඊයේ මේ සර්වපාක්ෂික මේ සමුළුවට පස්සේ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලැබුවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයේ නම් කිසිවෝ කොටසක් මා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කැමතියි මේ අවස්ථාවේදී.
පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රධාන වශයෙන් නොසන්සුන්තාවයේ සහ ගැටුම්කාරී තත්ත්වය සමනය කරමින් පාර්ලිමේන්තුව තුළ පැහැදිලි ලෙස කටයුතු කිරීමේ එකඟතාවයක්, ඒ වගේම ඉතාම සාමකාමී වාතාවරණයක් තුළ කටයුතු කිරීමේ පසුබිම සකස් කර ගැනීම සඳහායි ඔබතුමාලට මම ආරාධනා කළේ. ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාත්, ඒ වගේම ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා, විපක්ෂ නායක සම්බන්ධ මහත්මයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ සියලු දෙනාට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. අද මේ සාකච්ඡාව සාර්ථක කිරීම සඳහා ඔබ සෑම කෙනෙකුගේම පැමිණීම පිළිබඳව ජනතාව මේ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයට කිසිසේත්ම එකඟතාවයක් පළ කරන්නේ නැහැ. ඒ වගේම මේ තීන්දුව තීරණ ගැන ක්‍රියාත්මක කිරීමේදීත් මම ඉතාම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියන එක ඉතාම කාරුණිකව දැනුම් දෙන්නට ඕනෑ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු වාර්යක් අවසන් කරලා වාර්යක් නැවත පටන් ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව මම හිතන්නේ ඔබ අප කවුරුත් දන්නවා. ස්ථාවර නියෝග යටතේ මුලින්ම පක්ෂනායකින්ගේ සමන්විත තේරීම් කමිටුව, ඒ වගේම අනිකුත් කමිටු පත් කර ගැනීම, සභානායකවරයා, ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ සංවිධායකවරයා, ඒ තනතුරු වලට පත් කරගෙන සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු ගෙන යෑමයි සාමාන්‍ය ක්‍රියාපිළිවෙත කියන එක ඔබ අප කවුරුත් දන්නවා. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇති වුණු තත්වේදී ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිතුමාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ චෝදනාව තමයි සැසිවාරයක් අවසන් කළා නව සැසිවාරයක් පටන් ගැනීමේදී කටයුතු කළ යුතු ස්ථාවර නියෝග මෙන්ම විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී කළ යුතු ඒ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක වුණේ නැතයි කියන එක. ඒ වගේම ගරු කතානායක කරු ජයසූරිය මහත්මයාගේ පැත්තෙන් ප්‍රකාශ වන දේ තමයි එම කටයුතු කිරීමට අනිකුත් පාර්ශවය බාධා කළයි කියන චෝදනාව එතුමාගේ පැත්තෙන් තිබෙන්නේ. දෙගොල්ලටම යම් කිසි මැදකට එන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ප්‍රශ්නයක් විසඳ ගන්න තිබෙන හොඳම ක්‍රමය කියලයි පෙනී යන කාරණේ. ඒ නිසා පාර්ලිමේන්තුව දැන් හෙට රැස් වෙනවා. මට දැනගැනීමට තිබෙනවා හෙට පාර්ලිමේන්තුව ඉදිරිපිටට ජනතාව ගෙන්නනවායි කියලා මේ පාර්ශව දෙකෙන්ම. මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සියලු පාර්ශව ජනතාව එහෙම ඒකරාශී කිරීමක් කරන්න එපා. එතකොට ගැටුමක් ඇති වෙයි. ඒක අපි කාටවත් හොඳ නැහැ, රටට හොඳ නැහැ, අන්තර්ජාතික වශයෙන් හොඳ නැහැ. රටේ අපේ තිබෙන ගෞරවයට කැල්ලක් සිද්ධ වෙනවා. ඒ නිසා දෙපාර්ශ්වයේම එවැනි ජනතාව ඒකරාශී කර ගැනීමක් නොමැතිව අද අපි මෙහිදී සාකච්ඡා කරලා යම් ඇති කරගන්නා වූ එකඟතාවය හෙට උදේ ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයන් එකඟත්වයක් ඇති කරගෙන එම වැඩපිළිවෙල ඉදිරියට ගේන යෑම තමයි වඩාත් සුදුසුයි කියන එකයි මගේ අදහස.
හොඳයි, ජනාධිපතිවරයායේ එවැනි වූ අදහසක් ප්‍රකාශ කළා මේ සර්වපාක්ෂික සමුළුවෙන් පස්සේ. එක්ක පක්ෂවල නියෝජිතයන් සඳහන් කරපු කැපී පෙනෙන අදහස් කීපයකුත් මා මෙහිදී ඉදිරිපත් කරන්න කැමතියි. එක්සත් ජනතා නිදහස් සඳහනේ වත්මන් අමාත්‍යවරයා එස්.පී. දිසානායක මහතා මේ ආකාරයෙන් කරුණු ප්‍රකාශ කළා හිටිය.
ආණ්ඩුවක් ජනාධිපතිතුමා නීත්‍යානුකූලව පිහිටවලා තියෙනවා. කතානායකවරයාගේ යුතුකම ඒක පිළි අරගෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පත් කරන එක. ඒ කාරක සභාවේ රැස් වෙලා න්‍යාය පත්‍රය හදන එක. අන්න ඒ වෙලාවේ විශ්වාස භංගයක් බාර දෙන්න පුළුවන්.
සර්වපාක්ෂික රැස්වීමට පිවිතුරු හෙළවුරුමේ නියෝජනය කිරීමෙන් සම්බන්ධව උදේ ගම්මන්පිල මහතාගේ අදහස මේ.
ඔවුන්ගේ ඉල්ලීම වුණේ කතානායකතුමා විශ්වාසභංග යෝජනාවක් පිළි අරගෙන තිබෙනවා. පිළිගත් විශ්වාසභංග යෝජනාව අනුව අද ඇමති මණ්ඩලයේ විසිරුවා ගොස් අග්‍රාමාත්‍ය ධූරයේ පුරප්පාඩු වී පවතින බව පිළිගත යුතුයි කියන එක. අපේ පැත්තෙන් අපි පෙන්නවා 14 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ තියෙන්නේ කතානායකතුමා කියන්නේ ආණ්ඩුවට බහුතරය නැත කියලා මිසක් විශ්වාසභංග යෝජනාව සම්මත වුණා කියන එක නෙවෙයි. නීත්‍යානුකූල ස්ථාවර නියෝග අනුව සම්මත වෙන විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන තුරාට මේ ආණ්ඩුව පවතිනවා. අවසාන වශයෙන් එකඟතාවයට එළඹෙන්න බැරි වුණා.
ඔව් ලක්ෂ්මන් කිරියල්ල, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීමෙන් අදහස් ප්‍රකාශ කළා බහුතර බලය තියෙන්නේ අපට ඒක ඒක පෙන්වන්න කියලා තමයි අපි කිව්වේ කියලා.
අලුත් අගමැතිවරේ පත්තුනාම ඒ කණ්ඩායමට කිව්වා ඒගොල්ලන්ගේ බහුතරය පෙන්වන්න කියලා අපි කිව්වා. නැති අපේ ස්ථාවරය ඒකයි. එක ගුරුවරයෙක්ද කියලා අපිට කියන්න බෑ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීමෙන් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාත් කියන්නේ බහුතර බලය පෙන්වන්නට අද දවසේදී සූදානම් කියලා පාර්ලිමේන්තුව තුලදී.
අපි හෙට උදෑසන 10ට මන්ත්‍රීවරු 113 දෙනාට වැඩි පිරිසක් ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශත් සමග ජනාධිපතිතුමා වෙත පැමිණෙන සූදානම් බව දැනුම් දුන්නා.
ඔව්, එක්සත් ජනතා නිදහස් සඳහනේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ කතානායකවරයාගේ හැසිරීම සම්බන්ධව යම් කිසි වූ ආందోళනාත්මක ප්‍රකාශයක් කළා. මේ සර්වපාක්ෂික රැස්වීමෙන් අනතුරුව කතානායකවරයාගේ මානසික තත්ත්වය පිළිබඳව ඔහු යම් කිසි වූ අදහසකුත් එහිදී ඉදිරිපත් කළා.
ඔහුගේ දවස් තුන හතර කරා වගේ ආයි නීත්‍යානුකූල නොවන ආකාරයට කතානායකතුමා පාර්ලිමේන්තුව රැස් කරොත් අපි ගන්නා වූ ක්‍රියාමාර්ග හෙට අපේ කණ්ඩායම රැස්වීමේදී අපි සාකච්ඡා කරමු. මේකේ තියෙන ප්‍රශ්නේ ලෝකයේ කොහෙවත් ඉඳලා නැහැ. විදායක කතානායකවරු, විදායක අගමැතිවරු ඉඳලා තියෙනවා, විදායක ජනාධිපතිවරු ඉඳලා දැන් කරු ජයසිරි මැතිතුමා මොකද්දෝ සීය විකල් වෙලා විදායක කතානායකෙක් වෙන්නවනේ. එහෙම කතානායක ලෝකෙින් නැහැ. අද කතානායකතුමා පැමිණියෙත් නැහැ ජනාධිපතිතුමාගේ කැඳවීමට. හෙට තවදුරටත් කතානායකතුමා හැසිරෙන්නේ ලෝකේ කොහෙවත්ද විදායක කතානායක කෙනෙක් හැටියට නම් එහෙනම් අපිට සිද්ධ වෙනවා මානසික වෛද්‍යවරයෙක් ලවා කතානායකතුමාගේ මනස් විකල් වීම පිළිබඳව හොයලා බලන්න.
ඔව්, වත්මන් ආණ්ඩු පක්ෂයේ දැනට අමාත්‍ය තනතුරක් එහෙම බාර අරගෙන ඉන්න බන්දුළු ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරනවා හෙට, ඒ කියන්නේ ඊයේනේ මේගොල්ලෝ හෙට කියලා කියන්නේ, ඒ කියන්නේ මේක වෙන්නේ අද දවසේනේ. අද දවස තුලදී පාර්ලිමේන්තුවට යනවද නැද්ද කියන එක පිළිබඳව තාම දෙගිඩියා වෙන්නේ ඉන්නේ කියලා ඒකට හේතුත් ඔහු සඳහන් කළා.
දෙවියන් පය නොගහන බිම මලපරේතයන් බ්‍රේක් ඩාන්ස් කරන තත්වයකට තමයි අද ලංකාවේ පාර්ලිමේන්තුව පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙකී ක්‍රමවේදයේ යටතේ පාර්ලිමේන්තුවට යනවද නැද්ද කියන එක හෙට දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී තමයි තීරණය කරන්න වෙන්නේ. මෙවැනි පාර්ලිමේන්තුවකට අපි ගොහිල්ලා සහභාගී වීමෙන් ඒට සුජාතභාවයක් ලබා දීම නොකළ යුතුයි කියන එක තමයි අපේ පුද්ගලික අදහස.
එතකොට මේ පැනපු කෙනෙකුගේ අදහසුත් විමසා බැලීම වටිනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා හිටිය පීසේන ගමගේ හිටපු අමාත්‍යවරයා කියනවා 113ට වඩා වැඩි ප්‍රතිශතයකින් එක්සත් ජාතික පක්ෂයට අද දවසේදී බහුතරය පෙන්වන්නට හැකියාවක් තියෙනවා කියලා.
පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ දැන් තියෙන විදිහට නම් විපක්ෂය හැටින්නේ. ඒක තියෙනවා දැන් මම දැන් ඒ කණ්ඩායම රැස්වීමට ගියානේ 122ක් ඉන්නවනේ. තව නොපෙමිණි 3 දෙනෙකුත් ඉන්නවා. ඒතර 125ක් වෙරේ ඉන්නවා. ඔක වැඩි වුණා මිසක් අඩු වෙන්නේ නැහැ.
හොඳයි, දැන් අපි දන්නවා පසුගිය කාලවකවානුවේදී මේ නව අගමැතිවරයා පත් කිරීමත් සමග ඇති වුණු ඒ අර්බුදකාරී වාතාවරණය හැමුවේ ජනාධිපතිවරයා තීරණය කරනවා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. මේක ව්‍යවස්ථාවට පටහැනි කියන කාරණාව අපි දන්නවා. ඒ දවස්වල ඒ සම්බන්ධ විශාල උද්ඝෝෂණයක් කතාබහක් ඇති වුණු කාලවකවානුවක්. දැන් ඊට පස්සේ ජනාධිපතිතුමාගේ මේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා අනිකුත් පක්ෂ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසිරුවීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවා දෙසැම්බර් 7 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි. දැන් මීට පස්සේ, ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරවීම අත්හිටුවාට පස්සේ පාර්ලිමේන්තුව රැස්වන්නට සිදු වෙනවා. පාර්ලිමේන්තුව රැස් වෙනවා. රැස්වුණු සෑම අවස්ථාවකදීම මහ විශාල කලබගෑනියකින් මේක නිමාවට පත් වුණේ. මා වැඩසටහන ආරම්භයේදී සඳහන් කරපු ආකාරයට මේ සම්බන්ධව අපේ ජනතාව දැනුවත් වෙලා ඉන්නේ. නමුත් අපි මේ සිදුවුණු දෑ පිළිබඳව කෙටියෙන් සමාලෝචනයකෙදිමු. මෙහි ඇතිවුණු විශේෂිත අවස්ථා සහ කතාබහට මතභේදයට ලක්වුණු අවස්ථා පිළිබඳව පළවෙනි සැසිවාරයේ සිටම අපිට මේ සම්බන්ධව කෙටි සමාලෝචනයක් අරගෙන ඉන්නට පුළුවන් ද මනෝජ්?
ඔදිලුක්ෂි, ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගේ ලබා දුන්නායින් පසුව ඉතා ඉක්මනින් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා 13 වෙනිදා තමයි මේ තීරණය ලබා දුන්නේ. 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කරන්න නියෝග කළා කතානායකතුමා. ඒ දාට අදාළව පාර්ලිමේන්තුව රැස් කිරීම වෙනුවෙන් ගැසට් පත්‍රයක් ගැසට් නිවේදනයකුත් ජනාධිපතිතුමා නිකුත් කරලා තිබුණා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුව රැස් කරන්න තීරණය කළේ. 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී සිද්ධ වෙච්ච විශේෂත්වය තමයි මනුෂ්‍ය නානායක්කාර එක්සත් ජාතික පක්ෂය අසුන් ගත්තා. රාජ්‍ය අමාත්‍යවරුන් ඉදිරි දිවුරුන් දීපු HM ෆෞසි සහ පියසේන තමගේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ුණා. වසන්ත සේනානායක සහ වඩිවේල් සුරේෂ් ඔවුන්ට අලුත් ආණ්ඩුවෙන් ලබා දීපු ඇමතිකම් අත්හරින්න ඔවුන් තීරණය කළා. ඊට පස්සේ කොමනත් පාර්ලිමේන්තුව රැස් වුණායින් පසුව පාර්ලිමේන්තු මහලේකම්වරයා සභාවාර ආරම්භ කිරීමේ ගැසට් නිවේදනය ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට. පසුව ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් දෙමළ ජාතික සංධානයේ සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළා. ඊළඟට තිබුණේ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම. ඒ යෝජනාව ඉදිරිපත් කරා සභානායකවරයා. නමුත් ඒ අතරේ විශ්වාස භංග යෝජනාව අනුර කුමාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කරාට පසුව විජිත හේරත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා ඒ ස්ථිර කරා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ හඬ අනුව ඡන්ද විමසීමක් පවත්වලා එහි ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කරලා ඊළඟ දවසේ, එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා උදේ 10ට පාර්ලිමේන්තුව කල් තැම්පා. කල් තැබීම සිදු කරා. 15 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා විදිහට විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ සිද්ධ කරා. එහිදී එතුමාට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා යනුවෙන් ආමන්ත්‍රණය කළා. හේතුව 14 වෙනිදා විශ්වාස භංග යෝජනාව අනුව ඔහුට බහුතරය නැහැ කියලා සඳහන් කරපු කරුණු නිසා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ටිකක් ඒ අවස්ථාවේ කේන්ති යන ස්වභාවයකුත් අපි දැක්කා. මේ දිනේ තමයි පාර්ලිමේන්තුවට පිහියක් රැගෙනීමේ චෝදනාව එල්ල වුණේ පාලිත්වරප්පුර මන්ත්‍රීවරයාට සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට. පැහැදිලිවම එවැනි ආයුධයක් අතේ තියෙනවා දුටුවා පාලිත්වරප්පුරම මන්ත්‍රීවරයාගේ. නමුත් එය පිහියක් නෙවෙයි, කඩදාසි කපන්න පාවිච්චි කරන උපකරණයක්, පිහියකට සමාන දෙයක් කියලා තමයි ඒ පිළිබඳව වාර්තා වුණේ. කොමනක් පාර්ලිමේන්තුවට පළවෙනි දවසේ ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනාවේ පළමු වගන්තියට ජනාධිපතිතුමා එකඟ නැහැ කියලා සඳහන් කළා. ජනාධිපතිතුමාගේ බලතල ශූන්‍ය බව සඳහන් කිරීම කියන කාරණය ඇතුළේ ඒ වගන්තිය ඉවත් කරලා විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ආයි ලබා දුන්නත් අර්බුදකාරී තත්වය හමුවේ පැය දෙකක විසර නොසන්සුන්තාවයක් ඇති වෙලා පාර්ලිමේන්තුව සභාවාර කල් තැබීමට නැවත සිදු වුණා. 15 වෙනිදා 16 වෙනිදා රැස්ුණායින් පස්සේ තමයි එදා තමයි ටිකක් අපූරු කාර්යයක් සිද්ධ වුණේ. කතානායකතුමා පාර්ලිමේන්තුවට රැස් වෙන්න පාර්ලිමේන්තුවට පැමිණෙන නියමිතව තිබුණේ 5:30. නමුත් ඊට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගමට ආව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුරේ වාඩි වෙලා ඉඳලා යම් විරෝධය පළ කිරීමක් සිද්ධ කරා. ඒ පාලිත්වරප්පුරම සහ රංජන රාමනායක මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න කියලා පාර්ලිමේන්තුවට පිළිරගෙන මේමත් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු කලබලකාරී තත්ත්වයක් නැතුව ඉතා සංසුන්ව පාර්ලිමේන්තුවේ වාඩි වෙලා හිටියා. කොහොම වුණත් අවසානයේ පැයකමාරක් විතර කාලෙකින් පස්සේ කතානායකතුමා පොලිස් ආරක්ෂාව සමග තමයි සභාගර්භයට ආවේ. විපක්ෂයේ දොරෙන් ඇතුළු වෙලා තමයි එතුමට පැමිණෙන්න සිද්ධ වුණේ. ඒ අතර පොලිස් නිලධාරීන්ට පහර දෙන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඉදිරිපත් වුණා අපි දැක්කා. වීඩියෝ නිකුත් වුණා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියෙකුගේ කනට පහර දෙනවා. ඒත් එක්කම මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවීම සිද්ධ වුණා. මේ වගේ දේවල් එක්ක කතානායකතුමාට තමන්ගේ අසුනට එන්න බැරි වුණා. ඒ පුටු ඔසවාගෙන ගියා වාස්තුවනායකාර මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්. ඊට පස්සේ සභා ගර්භයක කොනකට වෙලා කතානායකවරයා මේ ආයමත් විශ්වාස භංගයට ඡන්දේ විමසීමක් සිද්ධ කරලා නැවතත් ඒ හඬින් සම්මත කරගෙන පාර්ලිමේන්තුව කල් තබල ගියා. ඒ වෙලාවෙත් පාර්ලිමේන්තුවේ දැඩිනු සවසුන්තාවක් ඇති වුණේ. ඉන් අනතුරුව තමයි අද දවසේ නැවත පාර්ලිමේන්තුව රැස් වෙන්න කටයුතු සම්පාදනය කරගත්තේ, දින නියම කරගත්තේ.
ඔව්, අද දවසේදී පාර්ලිමේන්තුව රැස්වීමේදී විශේෂිත අවධානයට ලක් කරනවායයි කියලා මේ වෙනකොට වාර්තා වෙන කරුණු තියෙනවද මනෝජ්?
ඔව්, දැන් අද දවසෙත් මේ විශ්වාස භංග යෝජනාව සම්මත කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. නමුත් එය සිද්ධ කරන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අද දවසේ පක්ෂනායක රැස්වීමක් පැවැත්වෙනවා. එහිදී තමයි තීරණය කරන්නේ කොහොමද අද පාර්ලිමේන්තුව රැස් වෙන්නේ සහ ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා. ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන්න කියලා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යම් බාධා කිරීමක් සිද්ධ කරොතින් එහි යම් ගැටලුවක් පවතීවි. යම් ආකාරයකට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැතිඅමතිවරුන් අද පාර්ලිමේන්තුවට සහභාගී නොවී සිටීමේ තීරණයක් අකට ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. අද උදේ 11ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. ඉන් අනතුරු ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනීවි. එක්සත් ජාතික පක්ෂයනුත් කියලා දෙනවා අද දවසේ පාර්ලිමේන්තුවේ වඩා නිහඬව ඉන්න තමයි තමන් කටයුතු කරන්න කියලා. යනුව මේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තමයි බොහෝ වෙලාවට අදහස තියෙන එක කොහොම සම්මත කරගනීවිද කියන ප්‍රශ්නය තමයි අප ඉදිරියේ තියෙන ප්‍රශ්නේ. ඒ සම්බන්ධයෙන් අද රැස් වෙන පක්ෂනායක රැස්වීමේදී තීරණයක් ගන්න නියමිතයි.
හොඳයි, දැන් අපි අන්තර්ජාල මාධ්‍ය හරහා දැක්ක පාර්ලිමේන්තුව පසුගිය සතියේදී රැස්වුණු සෑම වාරයකදීම ඇතිවුණු අර්බුදකාරී වාතාවරණය, ගාලගෝට්ටි ගුටිබට හුමාරු, මේ හැම එකක්ම ඒ සම්බන්ධව කතා බහ කිරීමට මා මෙහිදී කාලය වැය කරන්නට අපේක්ෂා කරන්නේ නැහැ. ඊළඟ කාරණාවට යන්න කැමැති. අගමැතිවරයා වෙනස් වීම හරහා බහුතරය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම විශාල තරඟයකදී සිටිනවා අපි දැක්ක. එහිදී මන්ත්‍රීවරුන් එහෙට මෙහෙට මාරුත් වුණා. එතනදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තට ආපු වඩිවෙල් සුරේෂ්, වසන්ත සේනානායක කියන දෙදෙනාටත්, එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා සිටින පියසේන ගමගේ, ඒ වගේම මනුෂ්‍ය නානායක කර මේගොල්ලන්ට යම් යම් වරප්‍රසාද දීමේ සූදානමක් පවතිනවා එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් කියලා. තවදුරටත් ඔවුන්ව තම පක්ෂයේ රඳවා ගැනීම උදෙසා මා කැමති මෙහි අභ්‍යන්තරික කරුණු පිළිබඳව මීළඟට විමසා බලන්න මනෝජ්.
ඔව්, දැන් ඔවුන් පක්ෂ අතහැරලා පැමිණීමත් එක්ක දේශපාලන වශයෙන් යම් අභියෝගයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්වන සිද්ධ වෙනවා. පියසේන ගමගේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයෙක්, දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග කටයුතු කළේ. විශේෂයෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ ද්විත්ව පුරවැසි භාවය නිසා එතුමීට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තුවට ආවේ පියසේන ගමගේ මන්ත්‍රීවරයා. මනුෂ්‍ය නායක කර මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයත් එක්ක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මේ කණ්ඩායම් එක කටයුතු කරේ. නමුත් එකවර මැතිවරණයකට යන්න උනොතින් ඔවුන්ට සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණය ගැන තමයි යම් ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් ආනන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තේ මත ආණ්ඩුව පැත්තෙන් යම් උත්සාහයක් තිබුණා ඔවුන්ට ජාතික ලැයිස්තුව ලබා දෙන්න මැතිවරණයකට එකවර තරඟ කරන්න අවස්ථාව ලබා නොදී. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුලේ දිස්ත්‍රික්කය තුල සංවිධානය වෙන්න මොනවද ඔවුන්ට දෙන බලතල, ඔවුන්ට දෙන්නේ මොනවද කියන කාරණේ සාකච්ඡා වීමේදී යම් ආකාරයකට මේ අපිට ලැබෙන තොරතුරු ආරාජ්‍ය මාර්ග අනුව මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවරයාට හිනිදු මාසනේ සංවිධායක දුරේ ලබා දීම පිළිබඳව කාල දිස්ත්‍රික්කේ යම් සූදානමක් තිබෙනවා කියලා සඳහන් වෙනවා. පියසේන ගමගේ මන්ත්‍රීවරයා නෙළු ආශ්‍රිත ඒ ප්‍රදේශයේ හිනිදු මාශ්‍රිතව තමන්ගේ ඡන්ද පදනම ගොඩනගාගත්තු මන්ත්‍රීවරයෙක්, ඔහුට සෑහෙන කාලයක් තිස්සේ එහි යම් බලයක් තිබුණා. ඒ අනුව ඔහුටත් ඒ ආසනයම ලබා දීමේ අවශ්‍යතාවයකුත් මතු වෙලා තියෙනවා කියලා යම් ආකාරයකට දැනගන්න තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේම නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු කීප දෙනෙක් වුණත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළා. නමුත් ඔවුන්ට මැතිවරණය සඳහා සූදානම් වීමේදී යම් ආකාරයේ ආසන ලබා දීමේ ගැටලුවක් ඔවුන්ට පැන නගින බවකුත් ඔවුන් සඳහන් කළා. කොමුණක් මනුෂ්‍ය නායක කර මන්ත්‍රීවරට සහ පීසෙන ගමගේ මන්ත්‍රීවරයාට ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදු මාසනය සහ තවත් ආසනයක් ලබා දෙන්න ඒ අනුව සූදානමක් තියෙනවා. යම් විදිහකට හිනිදු මාසනයම ටිකක් ඡන්ද වැඩි විශාල මැතිවරණ කොට්ටාසයක්, එයම ඛණ්ඩනය කරලා ඔවුන් දෙදෙනාටම හිනිදු මාසනය ලබා දෙන්නේ යම් සූදානමකුත් තියෙනවද කියලා කතා බහකුත් තියෙනවා. ඒ ගැන අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන්කම ලැබී. වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා, බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු සංජාතික පක්ෂ මන්ත්‍රීවරයා, පදන් සේනානායක ඇමතිවරය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ඇමතිවරය ඔවුන්ට දෙනාට මේ වන විටත් ආසන දෙකක් තියෙනවා. ඔවුන් ඉතා කෙටි කාලයකින් ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉතා ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයට ආවා. ඒ අනුව ඔවුන්ගේ ආසන අහිමි කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඒ ඔවුන්ට හිමි ආසනම ඔවුන් දෙදෙනාටත් ලබා දේවි කියන විශ්වාසය සහ බලාපොරොත්තුව තමයි ඉදිරිලුක්ෂි තියෙන්නේ.
හොඳයි, තවත් මේ හෙට මෙහෙට මාරු වෙන මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් පිළිබඳව ආරංචි වෙනවද මනෝජ් මේ අවස්ථාවේ?
විශේෂයෙන්ම දැන් අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ඒකවත් විපක්ෂයත් එක්ක පසුගිය 2015 ජනාධිපතිවරණයේ පරාජයට පත් වෙච්ච දවසේ ඉඳලාම විශාල මන්ත්‍රීවරුන් පිරිසක් 53ක කණ්ඩායමක් ඒකට එකතු වෙලා වැඩ කරා. නමුත් අලුත් ආණ්ඩුව බිහි කිරීමත් එක්ක ඔවුන් සඳහන් කළා ඔවුන් වරප්‍රසාද ලබා ගන්නේ නැහැ කියලා. නමුත් ඔවුන්ට වරප්‍රසාද නොලැබීම සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් කනගාටුවට පත් වෙලා ඉන්නවා. ඔවුන් බොහොම මහන්සියලා දරදිය ඇදලා අවසානයේ තමන්ගේ ජනතාවට සේවය කරන්න තනතුරක් වරප්‍රසාදයක් නොලැබීම පිළිබඳව කනගාටුවෙන් පසුතැවිල්ලෙන් පසුවන මන්ත්‍රීවරුන් කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වෙන්න යම් සූදානමක් තිබෙනවා කියලා එක්සත් ජාතික පක්ෂය පැත්තෙනුත් සඳහනක් කළා. නමුත් ඔවුන් එහෙම සම්බන්ධ වුණොතින් ඉදිරියේ මැතිවරණ සඳහා මුහුණ දෙන්න ඩිස්ත්‍රික්කයක් ඇතුළේ ආසන ලබා දෙන්න යම් ගැටලුවක් තිබෙනවා. ඒ හින්දා ඒ පිළිබඳව තවදුරටත් සලකා බලමින් ඉන්නවා කියලා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුත් සඳහන් කළා. ඉදිරියේදී මේ දේශපාලන වාතාවරණය ඇතුළේ තමයි ඒ තත්ත්වයන් අපිට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
දැන් මෙහිදී මේ සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳවත් අපි අවධානයට ලක් කළ යුතුයි. විශේෂයෙන්ම ඔහු පිළිබඳව පසුගිය සති දෙක තුළදී කතා බහට ලක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි කියන කාරණාව නැවතත් කතාබහට ලක් වුණා මේ අගමැති හුවමාරුවත් එක්ක. ඊට පස්සේ කතාබහ වෙන ප්‍රමුඛතම නාමය තමයි සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත් කළ යුතුයි කියලා. මට මතකයි අපි පසුගිය සතියේදී කතාබහ කළා මනෝජ්, එක්සත් ජාතික පක්ෂය ඇතුළේම යම්කිසි කතාබහක් ඇති වෙලා තියෙනවා කියලා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා කියලා. ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂක බවට පත් වෙන්නේ කියන්නේ මහමැතිවරණයේදී ජයග්‍රහණය කළොතින් අගමැති බවට පත්වෙන්නේ සජිත් ප්‍රේමදාස. ඉන් අනතුරුව ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක බවට පත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ කියන වග ඇය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළිදරව් කර සිටියා. කෙසේ හෝ අපිට දකින්නට අමාරුයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විශාල බලවේගයක් තමා වටා ගොනු කරමින් සිටින ආකාරය. මොකද තමන්ව යෝජනා වෙලා තිබෙද්දිත් තමන් ඒ සඳහා කටයුතු කරනවාද නැද්ද? ඒ සඳහා ඇත්තටම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තියෙන උදව්ව මොකද්ද ඔහුට? ඒ සම්බන්ධවත් තියෙන මේ අභ්‍යන්තරික කරුණු කාරණා පිළිබඳවත් මම ඊළඟට ටිකක් කරුණු විමසා බලන්න කැමතියි.
ඔව්, ඔබ ඉතා නිවැරදිව සඳහන් කළා වගේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය එහෙම ප්‍රකාශයක් සිද්ධ කළා. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ජ්‍යෙෂ්ඨයිනුත් මේ පිළිබඳව පක්ෂයේ ඊළඟ විකල්පය විදිහට සජිත් ප්‍රේමදාස මහත්මාව නම් කළා. ඔහුව පක්ෂයේ නායකත්වයට හෝ අග්‍රාමාත්‍ය දුරයට හෝ වගකීම් දරන්න යෝජනාවුණු පළමු වෙනි අවස්ථාව නෙවෙයි. ඇතැම් අවස්ථාවලදී ඔහුව කරලියට ගේන්න ඉඳලා බොහෝ දෙනෙක් එක්සත් ජාතික පක්ෂය අතහැර ගිය අවස්ථා පවා අපි දැක්කා. බෑසිරි ජයසේකර ඇමතිවරයා ප්‍රධාන උදාහරණයක්. එවැනි තත්ත්වයන්ට මුහුණ දුන්න සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පක්ෂයේ නායකත්වයට සහ ඉදිරියට අරගෙන එන්න වැඩ සලස්වන්න ගිහිල්ලා. නමුත් මේ වෙලාවෙත් එතුමාගේ නම පෙරමුණේ කියවෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාම සඳහන් කරන්නේ පක්ෂ නායකතුමාගේ අකමැත්තෙන් ඔහු එන්න කැමැත්තක් නැහැ. පක්ෂ නායකතුමාගේ ආශිර්වාදයෙන් තමයි ඔහු ඒ තැනට එනවා නම් එන්න කියලා සඳහන් කළා. දැන් පහුගිය දවසක එක්සත් ජාතික පක්ෂයේ කොළඹදී පවත්වපු ජනරැලියකදී ඔහු ඉතා ප්‍රසිද්ධියේ කිව්වා මේ වෙලාවේ පාක්ෂිකයින් අහනවා, පක්ෂය අහනවා, මොකද්ද සජිත් ප්‍රේමදාසගේ මතය කියලා. මගේ මතය තමයි ඔබේ මතය කියලා ඔහු ජනතාව හමුවේ ප්‍රකාශ කරා. හැබැයි ඒ ස්ථානයේ ඉන්න ජනතාව බොහොම කැමැත්තෙන් හිටියා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ අභියෝගය බාර ගන්නවට. නමුත් එතනදී ඔහුට තියෙන විශ්වාසය තහවුරු කිරීමකුත් ඇතැම් විට සිද්ධ වුණා වෙන්න පුළුවන්. ජනතාව ලවා ඔහුගේ නම අනිත්‍යත්වයට කියවුණා. කොහොමුණත් ඔහු තවදුරටත් කිව්වේ විවිධාය මේ වෙලාවේ සංවිධානාත්මකව විවිධ ප්‍රකාශ සිද්ධ කරනවා, ඒව ගැන සැලකිලිමත් වෙන්න එපා, මගේ හඬින් මගේ මුවින් නිකුත් වෙන වචන හඬ විතරක් විශ්වාස කරන්න කියලා ඔහු සඳහන් කළා. දැන් මේ ආණ්ඩු බල එක්සත් ජාතික පක්ෂයට අහිමි වීමත් එක්ක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විවිධ රැලි සංවිධානය කළා. බණ්ඩාරගම ආසනය නියෝජනය කරලා අජිත් පී පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඔහු රැලියක් සංවිධානය කරා. රංජිත් මද්දුම් බණ්ඩාරීට පැමතිවරයා මොනරාගලදි රැලියක් සංවිධානය කරා. මේ සියලු තැනකදීම සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ඉදිරියට යන ගමනක් පිළිබඳව ප්‍රසිද්ධියේ සඳහන් කළා. එහෙම තියෙද්දි ප්‍රශ්නයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ නායකත්වය බාර ගන්න සූදානම් බවක් පේන්න නෑ. නායකත්වයේ ආශිර්වාදයෙන් ඒ දේ සිද්ධ කරනවා කියලා තමයි ඔහු කියන්නේ. නායකත්වය කැමති නම් ඒ යෝජනාව පිළිගන්නවා කියලා තමයි කියන්නේ. පක්ෂය ඉල්ලනවා, මන්ත්‍රීවරු ඉල්ලනවා, ජනතාවකින් ඔහු වටා හඩක් තියෙනවා. නමුත් පක්ෂ නායකත්වයේ නිර්දේශය එනකන් ඔහු බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අනුව කොහොම විසඳෙයිද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පහුගිය දවස්වක මාධ්‍ය හමුවේදී කිව්වේ ඉස්සත් ජාතික පක්ෂයට විවිධ නායකයෝ නැහැ, ඉන්දිර වික්‍රමසිංහ නායකතුමා තමයි. ඔහු මේ අභියෝගයක් ජයග්‍රහණය කරන්නේ අනිවාර්යෙන්ම ඊළඟ අග්‍රාමාත්‍යවරයෙක් හෝ තවදුරටත් ජනාධිපතිවරයෙක් බවට පත් වෙලා ඒ හැර මේ වෙලාවේ පක්ෂයට වෙන විකල්ප නැහැ කියලා සඳහන් කරනවා. එතකොට රයිනු වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ දැඩි අපේක්ෂා කරන කණ්ඩායමකුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉන්නවා. ඉතින් මේ වාතාවරණය ඇතුළේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කොහොමද ඒකට මුහුණ දෙන්නේ, ඒ අභියෝගේ බහරගන්නේ කියන එක සම්බන්ධයෙන් ඔහු යම් සාකච්ඡාවක් සමාජය ඇතුළේ තියෙනවා.
ඔව්, ඇත්තටම ඔහුගේ අභියෝග බාර ගැනීම සම්බන්ධව යම් කිසි වූ මතයක් ඇතිවෙමින් තිබුණා. පසුගිය කාලවකවානුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කරපු එක්තරා ප්‍රසිද්ධ ප්‍රකාශයක් අනුව ඔහු සඳහන් කළ ආගමතිකම බාර ගන්න කියලා මම සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනාවක් කළා. එහිදී ඔහු පසුබා හිටියා කියලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක හැප්පෙන්න ඔහුට හැකියාවක් නැහැ කියන කාරණාව මත. ඊට පස්සේ මම දැක්කා එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මේක ඇත්තද කියලා සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසනවා. ඔහු එහිදී ඒක ඇත්ත කියන කාරණාව ප්‍රසිද්ධියේ පිළිගත්තා. ඉතින් ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ මේ නායකත්වයේ ලබා ගැනීමේ අභිලාෂය පිළිබඳවත් මේ වෙනකොට ටිකක් කතා බහට ලක්වමින් තියෙන අවස්ථාවකදී බොහොම ස්තුතියි. ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තියෙන අභ්‍යන්තරික කරුණු අපිට හෙළිදරව් කිරීම පිළිබඳව මනෝජ් මීළඟ කාරණාවට යමු. දැන් අපි දන්නවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ විසිරුවීමේ ජනාධිපති තීරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා 7 වෙනිදා දක්වා බලපවත්වන පරිදි. දැන් මේක නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි දෙසැම්බර් මාසේ 4, 5, 6 කියන දින 3 තුල. දැන් මෙතනදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ඒට සම්බන්ධ සිවිල් සංවිධානය විසින් යම් කිසි වූ ඉල්ලීමක් සිදු කරන්නට නියමිතයි කියලා අපිට වාර්තා වෙනවා. මේ නඩු තීන්දුව සඳහා නීතිඥවරුන්ගේ සහභාගීත්වය පිළිබඳව වන යෝජනාවක්. මේ සම්බන්ධව තියෙන කතාබහ සහ අලුත් තොරතුරු මොනවද මනෝජ් මේ වෙනකොට?
ඔව්, ඔබ කිව්වාගේ මේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කරපු අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 7 වෙනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට අත්ඉටුවල තියෙන්නේ. ඒ සඳහා වන නඩු විභාගයේ 4, 5, 6 කියන දවස්වල පවත්වන්න නියමිතව තියෙනවා. අගවිනිසුරුතුමා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලක් හමුවේ තමයි මේ තීන්දුව ලබලා දුන්නේ. තීන්දුව ප්‍රකාශයට පත් කරපු දවසේම නිමල් ශ්‍රීපාල ද සිල්වා ඇමතිවරයාත් සඳහන් කළේ මේකට අපි ෆුල් බෙන්ච් එකක් ඉල්ලනවා, පූර්ණ විනිසුරු මණ්ඩලක් හමුවේ මේක විභාගයට ගන්න කියලා ඉල්ලනවා. විනිසුරුවරුන් 9 දෙනෙක්, 11 දෙනෙක් හෝ 5 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මෙහෙම විවිධ අංකත් සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් මේක රටේ දේශපාලනය සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක්. ඒ හින්දා මේකට පූර්ණ විනිසුරු මණ්ඩලයක සහයෝගය අවශ්‍යයි. පූර්ණ විනිසුරු මණ්ඩලයක් ඉදිරිපත් කරන්න කියන කාරණාව අනුව මෝසමක් ඉදිරිපත් කරලා තිබුණා. මෝසම් 5ක් බාර දීලා තිබුණා අධිකරණයට ඊයේ දවසේ වන විට. ඒ තමයි චීල් පිරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකවරයා, ඒත් එක්කම උදේ ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමේ නායකවරයා, ප්‍රේමනාත් සී දොළවත්ත නීතිඥවරයා, ඒත් එක්කම නීතිඥ චන්න ජයසුමන, ඔහු රජරට විශ්වවිද්‍යාලය නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයක් නියෝජනය කරන ලේකම්වරයෙක්, ඒත් එක්කම ආචාර්ය ජගත් වැල්ලවත්ත, ඔහුත් මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යතුමා සමග පහුගිය කාලේ එකව කටයුතු කරපු ආචාර්යවරයෙක්. මොවුන් තමයි මේ පූර්ණ විනිසුරු මණ්ඩලක් ඉල්ලලා මෝසමක් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගනීවි පූර්ණ විනිසුරු මණ්ඩලක්ද ඒ සඳහා සහභාගී කරවන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්.
මෙන්න එහෙමනම් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය ගැන කිව්ව හැටි.
අද මේ ගුවක් අය උද්දාමයට පත් වෙලා හිටිනවා. දැන් මේ නඩුව ජයග්‍රහණය කළා ඉවරයි කියලා. එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරය දීලා මේ නඩුකරය අහලා ඉවර වෙනකන් මෙහි ක්‍රියාකාරීත්වය නතර කිරීමට නියෝගයක් දීලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි විනිශ්චයකාරවරුන් 3 දෙනෙකුගෙන් තමයි මේ තීන්දුව ලැබුණේ. විශේෂයෙන්ම රටේ ව්‍යවස්ථාව පිළිබඳව ඉතාමත්ම වැදගත් නීති ප්‍රශ්නයක් निराකරණය කර ගැනීම සඳහා යොමු වෙලා තියෙන අවස්ථාවක අපි බලාපොරොත්තු වෙනවා දරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නට 9 දෙනෙක්, එහෙම නැත්නම් 11 දෙනෙක් එවැනි පුළුල් විනිශ්චය මණ්ඩල ෆුල් බෙන්ච් එකක් යටතේ විභාග කළ යුතු කියලා.
ද දැන් ඔය අතර වාරයේදී හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා විදේශ නියෝජිතයන් සහ විදේශ මාධ්‍ය හමු සිදු කළ පසුගිය සතියේදී දින දෙකක් තුලදී. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විදේශ නියෝජිතයන් හමුවේ මාධ්‍ය හමුවේ කොයි වගේ කාරණාද ප්‍රකාශ කළ තිබුණේ කියන කාරණාවත් දැන ගැනීම ඉතාමත්ම වැදගත්. මොනවද ඔබට වාර්තාවෙන්නේ මනෝජ්?
විශේෂයෙන් විදේශ මාධ්‍යවේදීන් තමයි පළමුවෙන්ම හම්බ වුණේ. එහිදී හිටපු අග්‍රාමාත්‍යතුමා සඳහන් කරමින් කරලීක මන්ත්‍රීදී පැවැත්වුණේ මේ සාකච්ඡාව. එහිදී ඔහු විදේශ මාධ්‍ය හමුවේ සඳහන් කරලා තිබුණේ ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා මේ වෙනකම්ම බහුතර බලය තියෙන්නේ තමන්ට. ඒත් එක්කම මේ වෙලාවේ දේශපාලන පක්ෂත් විශාල වශයෙන් ඉල්ලන්නේ මහමැතිවරණයකට යන්න කියලා. ලබන වසරේ මුල් කාර්තුවේ ඒ පිළිබඳව යම් සාකච්ඡාවක් කරන්න පුළුවන්. දෙවැනි කාර්තුවේදී මැතිවරණයකට යන්න සූදානම් කියලා හිටපු අග්‍රාමාත්‍යතුමා විදේශ මාධ්‍යවේදීන් සමග සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඔහු සඳහන් කරලා තිබුණේ ආණ්ඩුවක් ගෙන යාම සම්බන්ධයෙන් වන සියලු අවස්ථා මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙන්නේ තමන්ට. මේ සම්බන්ධයෙන් හරි තීරණයක් නොලැබුණොත් රටේ යම් අරාජක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා පාර්ලිමේන්තුවේ ඇති වෙලා තියෙන නීත්‍යානුකූල නොවන තත්ත්වය යළි ආපසු හැරවීමේ අවශ්‍යතාවයක් පිළිබඳව සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ විදේශ ස්ථානාපතිවරුන් හමුවීම සිද්ධ වුණේ. එහිදී විදේශ ස්ථානාපතිවරුන් සමග සාකච්ඡා කළේ මොනවද කියන්න කාරණය මාධ්‍යයට නොකිය ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවේශම් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරිදී ක්‍රියාත්මක වේවි ක්‍රියාමාර්ග ගනිවි කියලා තමයි ඔවුන්ගේ පැත්තෙන් සඳහන් කරන්නේ. කොමනත් ඔස්ට්‍රේලියානු සහ ඉංගලන්ත මහ කොමසාරිස්වරුන්, කැනඩාව සහ යුරෝපා සංගමයේ නියෝජනය කරන තානාපතිවරුන්, ඒත් එක්කම ජපානය සහ ඇමරිකාව නියෝජනය කරන නියෝජ්‍ය තානාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ක පැය දෙකක විතර කාලයක් හිටපු අග්‍රාමාත්‍යතුමා සාකච්ඡා කරලා තියෙනවා. ඒ ආකාරයෙන් තමයි විදේශ නියෝජිතයින් සමග සාකච්ඡාවන් සිදු වුණේ රනිල් වික්‍රමසිංහ මහතා සමග.
හොඳයි, අපි එහෙමනම් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ සිදුණු උණුසුම් තොරතුරු වාර්තාකරණයට ලබා ගන්නව කාල වේලාව මෙතකින් අවසන් කරනවා. අද පාර්ලිමේන්තුව නැවත වතාවක් රැස්වීමට නියමිතයි අපි ඔබට සඳහන් කරපු ආකාරයට. ඉතින් අද දවස තුලත් තවත් සිදුවීම් වාර්තා වේවි. අවධානයෙන් සිටින අපගේ වෙබ් අඩවිය, ඒ වගේම Facebook පිටුව, ඒ වගේම හෙට දවසේදී අපේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය හරහත් මේ සම්බන්ධව අපි තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු වාර්තාකරණයට සම්බන්ධ වන මාධ්‍යවේදී මනෝජ් ජුරතියාවලට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුති මනෝජ්. අපි හැමනම් ලබන සඳුදා නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් ලොක්ෂණෝ
සිති. SBS සිංහල ගුවන් විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.